නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පත්ථාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පත්ථාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පත්ථාන දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පත්ථානං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්සේ දේහා නික්ඛමින්සු සුභා චම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා ච පෙබස්සරා තන් ලෝකනාතන් සුගතන් ධම්මංච ජිනසේවිතන් සංගන් නිරංගනන් සෙට්ඨන් නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අපි අදත් සුපුරුදු පරිදි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙද්දී මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන, ඒ වගේම බුද්ධ ශාසනයෙහි අති දීර්ඝතම හේතුඵල ධර්ම දේශනාව වන අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත පဋාණ මහා ප්‍රකරණයෙහි තියෙන ධර්ම කරුණු කීපයක් තමයි අපි කතා කර කර හිටියේ. පින්තුනි, සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට, ඒ වගේම පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නකොට දත යුතු ධර්ම කාරණා ගැන අපි කලින් කල කතා කරමින් හිටියා. ප්‍රත්‍ය දේශනාවට කලින් අපි තවත් ප්‍රත්‍ය ධර්ම ඉගෙන ගන්න විට දත යුතු ධර්ම කාරණාවක් කතා කරලා ඉන්න අනතුරුව ප්‍රත්‍ය කතාවට සම්බන්ධ වෙමු. ඒ ධර්ම කාරණාව තමයි යථාපි අංග සම්බාරා. ඒ යථාපි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. යථාපි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒවං ඛන්දේසු එවං ඛන්දේසු සන්තේසු එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. යථාපි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. එතකොට මේකේ ගාථාව තමයි පළවෙනි වාක්‍යයෙන් දක්වලා තියෙන්නේ උපමාවක්. යථාපි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති. අපි වාහනයක් ගත්තහම මේ වාහනය තුල තියෙන්නේ රෝද, ඒ වගේම වාහනේ ඉතුරු කොටස්, ඊට පස්සේ එන්ජින් එක ආදී කොටස් සමූහයක්. වාහනයක් කියන තැන තියෙන්නේ කොටස් සමූහයක්. මේ රෝදාදී කොටස් සමූහය එක්තරා ආකාරයකට සවි කරාම, එකතු කරාම මේ වාහනයකට අයිති කොටස් සමූහය එකට එකතු කළ කල්හි මොකද වෙන්නේ? රතෝ ඉති රතය යන ශබ්දය වෙනවා. එතකොට වාහනයක් කියන තැන තියෙන්නේ කොටස් සමූහයක්. මේ කොටස් සමූහය එකතු වුණාම අපි රථය වාහනය කියලා විවහාර කරනවා. අන්න ඒ වගේම පින්ඇතුනි අපේ මේ ජීවිතය තුළ තියෙන්නේ පරමාර්ථ ධර්ම සමූහයක්, කොටස් සමූහයක්. එතකොට ඒ කොටස් තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය. අපේ මේ රූප ශරීරය සම්පූර්ණයෙන්ම රූපස්කන්ධය. මේ රූප ශරීරය සම්පූර්ණයෙන්ම රූපස්කන්ධය. ඊළඟට අපේ సంతානය තුල පවතින චිත්තුපාදය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාමස්කන්ධ හතර. එතකොට මේ අපේ මුළු ජීවිතයම මෙතන තියෙන්නේ ස්කන්ධ පහක පැවැත්මක්. අපේ මේ රූප ශරීරයේ රූපස්කන්ධය, චිත්තුපාදවල තියෙන වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේවා නාමස්කන්ධ හතර. මේ විදිහට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය තමයි අපේ ජීවිතය තුළ සත්‍ය වශයෙන් පවතින ධර්ම. එතකොට සත්‍ය වශයෙන් පවතින මේ ස්කන්ධයන්හි ඒවං කන්දේසු සන්තේසු ඒවං මෙන්න මේ විදිහට අර කොටස් සමූහයක් එකතු වුණාම වාහනයක් කියලා කියනවා වගේ ස්කන්ධයන් ඇති කල්ලි, ඒ කියන්නේ ස්කන්ධ පංචකයක් මේ අවකාශයෙහි යම් කිසි ආකාරයකට පහළ වූ කල්හි මේ අවකාශ ධාතුව තුල පහළ වෙලා තියෙන මේ ස්කන්ධයන්ට සත්තෝ ඉති සත්වයා යන සම්මුති සම්මුතිය හෝති වේ. එතකොට සත්වයා කියන්නේ ස්කන්ධයන් නිසා පනවන ලද සම්මුතියක් පමණයි. එතකොට සත්‍ය වශයෙන් තියෙන්නේ ස්කන්ධ පංචකයක පැවැත්මක් පමණයි. එතකොට කොටස් සමූහයක් එකතු වූ තැන රතයක් කියනවා වගේ ස්කන්ධ පංචකයක් මේ අවකාශ ධාතුවේ හටගත්තාම මේ අවකාශ ධාතුවේ හටගෙන තියෙන ස්කන්ධ පංචකයට කියනවා සත්වයා, සත්වයා කියන සම්මුතිය හැදෙනවා. ඒක තමයි මේ ගාථාවේ අදහස. ඊළඟට යතාපි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඊළඟ ගාථාව තමයි දුක්ඛ මේවෙහි සම්බෝති, දුක්ඛ මේවෙහි සම්බෝති, දුක්ඛ මේවෙහි සම්බෝති දුක්ඛං තිට්ඨති වේතිච. දුක්ඛ මේවෙහි සම්බෝති දුක්ඛං තිට්ඨති වේතිච. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති, නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති, නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. දුක්ඛ මේවෙහි සම්බෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්බෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. එතකොට මේ ගාථාවේ අදහස මෙතන දුක්ඛං ඒව කියන්නේ දුකක් පමණක්ම සම්බෝති හටගන්නේය. දුකක් පමණක්මයි හටගන්නේ. දැන් උදාහරණයක් විදියට අපි එදිනෙදා ජීවිතය පරිහරණය කරනකොට අපි ජීවත් වෙනවා කියලා මොනවද කරන්නේ? අපි ජීවත් වෙනවා කියලා අපේ ඇසට අපි කැමැති අරමුණු ලබා දීමට අපි උත්සාහයක යෙදෙනවා. අපේ කනට අපි කැමැති අරමුණු ලබා දීමට උත්සාහයක් කරනවා. අපේ නහයට, දිවට, ඒ වගේම අපේ ශරීරයට, මනසට අපිව අපේ సంతානය තුළ සෝමනස්සය, එහෙම නැත්නම් කායික සැපය උපදවන අරමුණු තියෙනම් මෙන්න මේ අරමුණු හොය හොයා අපේ ඉඳුරන් වලට ලං කළ දෙන එක තමයි අපි ඉපදිච්ච දවසේ ඉඳලා මිය යන දවසේදී ජීවත් වෙනවා කියලා සිදු කරමින් පවතින්නේ. මේ හැම තැනම අපි හිතන් හිටියට අපිට ඇසට මිහිරි රූපයක් දකින්න ලැබුණාම අපි හිතනවා මම සැප විඳිනවා කියලා. නමුත් එතන දුක්ඛං ඒව සම්බෝති, දුකක්ම තමයි හටගන්නේ. දුක්ඛං තිට්ඨති, දුකක්ම තමයි පවතින්නේ. දුක්ඛං වේති, දුකක්ම තමයි නිරුද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදියට අපි කැමැති රූපයක්, සමහර විට චිත්‍රපටයක් වෙන්න පුළුවන්, සමහර විට මුහුදු වෙරළ වගේ ලස්සන පරිසරයකට ගිහිල්ලා වෙන්න පුළුවන්, අපි කැමැතිම, එහෙම නැත්නම් අපි ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, අපි කැමැතිම රූපයක් අපිට දකින්නට ලැබෙනවා. මේ වෙලාවේ පරමාර්ථ වශයෙන් මොකද වෙන්නේ? ඒ අපි කැමැති රූපය අරමුණු කරගෙන අපේ సంతානයේ තුල චක්කු විඥාන චිත්තුප්පාදය හටගන්නවා. එතකොට මෙන්න මේ චක්කු විඥාන චිත්තුප්පාදේ හට ගැනීමට තමයි මම ලස්සන රූප දකිනවා කියන විවහාරය පවතින්නේ. එතකොට පරමාර්ථ වශයෙන් වෙන්නේ බාහිර තියෙන වර්ණ රූපේ අරමුණු කරගෙන අපේ సంతානයේ තුල චක්කු ප්‍රසාද රූපේ නිස්රය කරගෙන චක්කු විඥාන චිත්තුප්පාදය හටගන්නේ. එතකොට අපි කලින් ඉගෙනගෙන තියෙනවා මේ චක්කු විඥාන චිත්තුප්පාදය සමග තවත් පස්ස වේදනාදී චෛතසික ධර්ම හතක් ඇති වෙනවා කියලා. එතකොට මේ චිත්තුප්පාදය වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරක්. චෛතසික හත අතරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය, සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධය, ඉතුරු චෛතසික පහ සංකාර ස්කන්ධය, සිත විඥාන ස්කන්ධය. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදය. එතකොට අපි මිහිරි රූපයක් මොනතරම් මිහිරි රූපය දැක්කත් මේ ලෝක ධාතුවේ තියෙන සුන්දරම තැනට ගියත් අපි සුන්දරම රූපය දැක්කත් ඒ හැමතැනම වෙන්නේ ඒ රූපය අරමුණු කරගෙන චක්කු විඥාන චිත්තුප්පාදයක් හටගන්න එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ චක්කු විඥාන චිත්තුප්පාදය කියන්නේ නාමස්කන්ධ හතරක පැවැත්මක්. එතකොට මේ නාමස්කන්ධ හතර අරමුණු කරලා තියෙන්නේ බාහිර තියෙන වර්ණ රූපය, තමන් හටගෙන තියෙන චක්කු ප්‍රසාද රූපය කියන පරමාර්ථ ධර්මයෙන් නිස්රය කරගෙන. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදයට අරමුණු උනේ සත්වයේ පුද්ගලයක් නෙමෙයි වර්ණ රූපය. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදය හටගත්තේ සත්වයේ තුල පුද්ගලයේ තුල නෙවෙයි චක්කු ප්‍රසාද රූපය කියන පරමාර්ථ ධර්මයෙන් නිස්රය කරගෙන තමයි හටගත්තේ. එතකොට චක්කු ප්‍රසාද රූපය වර්ණ රූපය කියන මේ රූප දෙක රූපස්කන්ධය. රූපස්කන්ධය. එතකොට අපි මිහිරිම රූපය දකින අවස්ථාවෙත් අපේ సంతානය තුල ස්කන්ධ පහක පැවැත්මක්. එතකොට දුක කියලා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට දුක්ඛ මේවෙහි සම්බෝධි කියන්නේ මොනතරම් මිහිරි රූපයක් දැක්කත් දුකක්ම තමයි හටගන්නේ. දුකක්ම තමයි හටගන්නේ. දුකක්ම තමයි පවතින්නේ. දුකක්ම තමයි නිරුද්ධ වෙන්නේ. මේ ස්කන්ධ පහමයි හටගන්නේ. මේ ස්කන්ධ පහමයි පවතින්නේ. මේ ස්කන්ධ පහමයි නිරුද්ධ වෙන්නේ. දුක්ඛ දුක්ඛ ධර්මයන්ගෙන් අඤ්ඤත්‍ය හැර වෙන කිසිම දෙයක් නෑ සම්බෝති, හට නොගදි. දුකෙන් අන්නේ වූ දෙයක් හටගන්නේ නැහැ. දුකම තමයි හටගන්නේ. දුක්ඛ දුකෙන් අඤ්ඤං අන්නේ වූ දෙයක් නෑ නිරුජ්ජති. දුකම තමයි නිරුද්ධ වෙන්නේ. දුකමයි හටගන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නිරුද්ධ වෙන්නේ කියන එක තමයි ගාථාවේ අදහස. එතකොට ඒ වගේම තමයි සෝත විඥාණය ගත්තත් අපි මේ ලෝකේ තියෙන සුන්දරම සංගීතයක් ඇහුවත්, සුන්දරම ශබ්දයක් ඇහුවත් ඒ සෑම අවස්ථාවකම හටගන්නේ සෝත විඥාන චිත්තුප්පාදේ. එතකොට ඒකත් මේ වගේම ස්කන්ධ පංචකයකම හට ගැනීමක්, ස්කන්ධ පංචකයම පැවැත්මක්, ස්කන්ධ පංචකයගේ නිරුද්ධ වීමක්. ඒ වගේ තමයි ඉඳුරන් හයට මොනතරම් මිහිරි අරමුණු දුන්නත්, මොනතරම් අමිහිරි අරමුණු දුන්නත් මේ දෙකේම සමානත්වයක් තියෙනවා. ඒ තමයි දුකක්මයි හටගන්නේ. දෙකම දුක්ඛ කියන ලක්ෂණය සමානයි. දුකක්මයි හටගන්නේ, දුකක්මයි පවතින්නේ, දුකක්මයි නිරුද්ධ වෙන්නේ, දුකෙන් අන්‍ය වූ ධර්මයක් හටගන්නේ නැහැ, දුකෙන් අන්‍ය වූ ධර්මයක් නිරුද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ගාථාවේ අදහස. ඊළඟ ගාථාව තමයි නාමංච රූපංච, නාමංච රූපංච, නාමංච රූපංච ඉදත්ති සච්චතෝ. නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නැහෙත්ත නැහෙත්ත සත්තෝච, නැහෙත්ත සත්තෝ, නැහෙත්ත සත්තෝ මනුජෝච විජ්ජති. නැහෙත්ත සත්තෝ මනුජෝච විජ්ජති. සුඤ්ඤං සුඤ්ඤං ඉදං, සුඤ්ඤං ඉදං යන්ත මිවාභි සංකතං. සුඤ්ඤං ඉදං යන්ත මිවාභි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ, දුක්ඛස්ස පුඤ්ජෝ, දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ. එතකොට මේ ගාථාවේ අදහස තමයි නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නැහෙත්ත සත්තෝ මනුජෝච විජ්ජති. සුඤ්ඤං ඉදං යන්ත මිවාභි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ. ඉද ඉද කියලා කියන්නේ මේ ජීවිතයෙහි සත්‍යතෝ පරමාර්ථ සත්‍ය වශයෙන්, පරමාර්ථ සත්‍ය වශයෙන් නාමයක් සහ රූපයක් පමණක්ම ඇත්තේය. අත්ථි ඉද මේ ජීවිතයෙහි සත්‍යතෝ පරමාර්ථ සත්‍ය වශයෙන් නාම ධර්ම සමූහයක් සහ රූප ධර්ම සමූහයක් පමණක් අත්ථි තිබේ. එතකොට මේ ජීවිතයේ තියෙන්නේ නාම චිත්තුප්පාදයක් සහ රූප සමූහයක් පමණයි. එත්ත එත්ත කියලා කියන්නේ මේ ජීවිතයෙහි සත්තෝ න විජ්ජති, සත්වයක් විද්‍යමාන වෙන්නේ නැහැ. සත්තෝ න විජ්ජති, සත්වයක් විද්‍යමාන වෙන්නේ නැහැ. මනුජෝ න විජ්ජති, මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් විද්‍යමාන වෙන්නේ නැහැ. හුදෙක් නාම රූප ධර්ම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ. සුඤ්ඤං ඉදං යන්ත මිවාභි සංකතං. එතකොට අභිසංකතං කියන්නේ විශේෂයෙන් සකස් කරන ලද. අභිසංකතං කියන්නේ විශේෂයෙන් සකස් කරන ලද යන්තං ඉව, හරියට වාහනයක් වගේ උපකරණයක් වගේ. ඉදං මේ නාම රූප ධර්ම දෙක සුඤ්ඤං සත්ව පුද්ගල ආත්ම භාවයන්ගෙන් ශුන්‍යයි. එතකොට පරමාර්ථ ධර්ම නැහැ කියන එක නෙවෙයි, සත්ව පුද්ගල ආත්ම භාව නিত্য සුඛ දුව ආදී ස්වභාවයන්ගෙන් ශුන්‍යයි. ඒව මෙහි නැහැ. හරියට කුමක් වගේද? තින කට්ට සාදිසෝ, තනකොළ මිටියක් වගේ, දර මිටියක් වගේ, දර තනකොළ මිටියක් දර මිටියක් වගේ. දුක්ඛස්ස පුඤ්ජෝ, දුක්ඛ ධර්ම පුඤ්ජයක් පමණයි මේ ජීවිතය කියන එක. දරමිටියක් වගේ, තනකොළ මිටියක් වගේ, දරමිටියකට සමාන වූ, තනකොළ මිටියකට සමා වූ, සමාන වූ දුක්ඛස්ස පුඤ්ජෝ, දුක්ඛ ධර්ම පුඤ්ජයක් තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ කියන අදහසයි මේ ගාථාවේ තේරුම. ඊළඟට මේකත් එක්කම අභිධර්මයේ ඉගෙන ගන්නකොට අපි හැම දෙනෙක්ම දැනගන්නට ඕන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මය මනුස්ස ලෝකෙහි මුලින්ම දේශනා කරන්නට යෙදුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒ තමයි අනවතප්ත විල ළඟ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ගියහම සාරිපුත්ත මහරහතන් වහන්සේට එදිනෙදා දිව්‍ය ලෝකේ පවත්වන ලද අභිධර්ම දේශනාව ණය ක්‍රම වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරන්න යෙදුණා. එතෙන්දී ධම්මසංගණී අට්ඨ කතාවේ, එහෙම නැත්නම් අත්තසාලිනී කියන අට්ඨ කතාවේ සඳහන් වෙනවා, සාරිපුත්ත තේරෝපි සත්තාරා දේශිතං දේශිතං ධම්මං ආහරිත්වා අත්තනෝ සද්දි විහාරිකානම් පංචන්නම් බික්කු සතානං දේශේසි. සාරිපුත්ත තෙරුන් වහන්සේද බුදුරජාණන් වහන්සේ විසින් තමන්ට දේශනා කරන ධර්මය මතකයේ තබාගෙන අවබෝධ කරගෙන අත්තනෝ සද්දි විහාරිකානම් පංචන්නම් බික්කු සතානං දේශේසි. තමන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටපු කුලපුත්‍රය 500ක් හිටියා. මෙන්න මේ කුලපුත්‍රයන් 500 නම් වූ සද්දි විහාරයක භික්ෂූන් වහන්සේලා 500ට දේශනා කරන්න යෙදුණා. තේසං අයම් පුබ්බයෝගෝ. මේ ගෞතම බුද්ධ ශාසනයේ මුලින්ම අභිධර්ම පිටකය ඉගෙන ගැනීමට වාසනාව ලැබුණු ඒ භික්ෂූන් වහන්සේලාගේ 500ගේ పూర్ව කර්මය මෙසේ දත යුතුයි. තේසං ඒ භික්ෂූන් වහන්සේලා 500 නමගේ අයම් පුබ්බයෝගෝ, මේ పూర్ව කර්මය. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ මුලින්ම අභිධර්මයේ ඉගෙන ගැනීමට තරම් වාසනාව ලැබුණේ අතීත කුසල කර්මයක් නිසා. උන්වහන්සේලා විසින් සිද්ධ කරපු අතීත කුසල කර්මය තමයි තේකිර කස්සප දසබලස්ස. තේකිර කස්සප දසබලස්ස කාලේ කුද්දක වග්බුලි යෝනියන් කුද්දක වග්බුලි යෝනියන් නිබ්බත්තා පබ්බාරේ ඕලම්බන්තා පබ්බාරේ ඕලම්බන්තා ද්වින්නම් ආභිධම්මික භික්ඛූනම් ද්වින්නම් ආභිධම්මික භික්ඛූනම් අභිධම්මං සජ්ජායන්තානං අභිධම්මං සජ්ජායන්තානං සරේ නිමිත්තක් ගහෙත්වා සරේ නිමිත්තං ගහෙත්වා කන්නපක්ක සුක්කපක්ඛේ අජානිත්වාපි කන්නපක්ක සුඛපක්කේ අජානිත්වාපි සරේ නිමිත්තක් නිමිත් සරේ නිමිත්තක් ගාහක මත්තේනේව සරේ නිමිත්තක් ගාහක මත්තේනේව කාලංකත්වා දේවලෝකේ නිබ්බත්තින්සු தேவலோகே நிப்பத்தின்சு. ஏகம் புத்தந்தரங், ஏகம் புத்தந்தரங், தேவலோகே வசித்வா, ஏகம் புத்தந்தரம் தேவலோகே வசித்வா, தஸ்மின் காலே மனுஷலோகே நிப்பத்தா, யமக பாட்டிஹாரியே பசீதித்வா, யமக பாட்டிஹாரியே பசீதித்வா, தேரஸ சந்திகே பப்பஜின்சு, மே தமை அப்பே கௌதம புத்த சாசனே அபிதர்ம பிட்டகே முலிம்ம இகனகன்னட்ட வாசனாவ லபிச்ச பிக்ஷூன் வஹன்சலகே 500 தினாகே பூர்வ கர்மே தக்வன அட்டசாலினி அட்டுவாவி தக்வன காரணாவ தே ஏ பிக்ஷூன் வஹன்சல 500 தினா கஸ்ஸப தசபலஸ்ஸ காலே அப்பே புதுரஜானன் வஹன்சேட கலிங் பவதி காஸ்யப புத்த சாசனேஹி, காஸ்யப புத்த சாசனேஹி குத்தக வக்குலி யோனியன் நிப்பத்தா, குத்தக வக்குலி யோனியன் கியன்னி கிரிவவுள்ளு 500ක් වෙලා ඉපදිලා, குத்தக வக்குலி யோனியன் நிப்பத்தா கிரிவவுள்ளு 500ක් වෙලා ඉපදිලා, பப்பாரே ஓலம்பந்தா எக்தரா பர்வத்தேக எல்பிகின துவின்னம் ஆபிதம்மிக பிக்கூனம் அபிதம்மன் சஜ்ஜாயந்தானம், துவின்னம் ஆபிதம்மிக பிக்கூனம் அபிதம்மன் சஜ்ஜாயந்தானம் கியன்னே அபிதர்ம பிட்டகய அனந்தனய சமன்னாகத சமந்த பட்டான தர்மய பிரதிசன்யுத்த அபிதர்ம பிட்டகய சஜ்ஜாயனா கரன்னாவோ ஆபிதம்மிக பிக்ஷூன் வஹன்சேலா தெனமககே சரே நிமித்தங்கஹேத்வா, ஏ அபிதர்ம சஜ்ஜாயனாகரண சப்தயேஹி நிமித்தரகின, ஏ அபிதர்ம ஹண்டட சித பஹதவாகின கண்ணபக்க சுக்கபக்கே அஜானித்வாபி, மே இஸ்கந்த மே ஆயத்தன மே தாத்து மே புதுக்கினைக்கு தரமைய மே விதியட்ட யகபத்த அயகபத்த கியன மே கிசிவக் அஜானித்வாபி, ஏ முகுத் தன்னி நதி உனத் அஜானித்வாபி, ஏ முகுத் தன்னி நதி உனத் சரே நிமித்த காஹ மத்தகேனேவ ஏ அபிதர்ம சப்தயஹி சித பஹதவா கத்த மாத்திரையே, சரே நிமித்த காஹக மத்தே மத்தகேனேவ 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 சரே நிமித்தக்காக மத்தகேனேவ ஏ அபிதர்ம சப்தே சித்த பகதவாகத்த மாத்திரேம் காலங்கத்வா கலுரிய கொட்ட தேவலோகே நிப்பத்தின்சு. எதகொட்ட கிரிவவுள்ளு 500 அபிதர்ம சப்தே சித்த பகதவாகத்த குசல சக்தியை ஹிந்தா கலுரிய கல்லா திவ்யலோகேஹி தமாய் பிரதிசந்திய கத்தே, திவ்யலோகேஹி பிரதிசந்திய கத்தா எத்தனின் நத்தர வென்னே. ஏகம் புத்தந்தரம், காஸ்யப புத்த சாசனே இந்தலா அப்பே கௌதம புத்த சாசனே வினதெக் மேதரன் தீர்க காலே முழுல்லெஹி தேவலோகே வசித்வா, திவ்யலோகேன் திவ்யலோகேட்ட யமிங் காம சுகத்தியெஹிம காமாவச்சர திவ்யலோகவலம சரிசரலா தஸ்மின் காலே கௌதம புதுரஜானன் வஹன்சே பஹாள வெலா ஹத்வெனி வஸ்காலய வெனகொட்ட ஈட கலிங் மனுஷலோகே நிப்பத்தா, மனுஷலோகே இப்பதிலா யமக பாட்டிஹாரியே பசீதித்வா, புதுரஜானன் வஹன்சே யமாமஹ பெலஹர தக்வன அவஸ்தாவே ஏ யமக பிராத்திஹாரியே சித பெஹதிலா தேரஸ சந்திகே பப்பஜின்சு, සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපෙහි පැවිදි වෙනවා. එතකොට මේ ඔක්කොටම අර කලින් ජීවිතේ කිරිවවුල් වෙලා ඉපදිච්ච ජීවිතේ අභිධර්ම සබ්දේ සිත පහදවාගත් කුසලය උපනිශ්‍රය වුණා. තේරෝ තේරෝ සත්තාරා දේසිතං දේසිතං ධම්මං ආහාරිත්වා තේසං දේසේසි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මය අරගෙන ඇවිල්ලා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා 500ට තමයි දේශනා කරේ. සම්මා සම්බුද්දස්ස අභිධම්ම දේශනා පරියෝසානංච. දිව්‍ය ලෝකේ බුදුරජාණන් වහන්සේගේ මාස 3 අභිධර්ම දේශනාව අවසන් වීමයි. තේසම් භික්ඛූනම් සත්තප්පකරණ උග්ගහනංච. මේ භික්ෂූන් වහන්සේලා 500 සත්තප්පකරණය අධ්‍යයනය කිරීමයි කියන මේ කාරණා දෙකම ඒකප්පහාරේ නේව අහෝසි. එකටමයි අවසන් වුනේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා 500 නම අභිධර්ම පිටකේ ඉගෙන ගත්ත විතරක් නෙවෙයි. ශාසනයේ පැවිදි වෙලා මාස 3ක් ඇතුළත අභිධර්ම පිටකේ සම්පූර්ණ දරාගෙන ඒ වස් අවසන් වෙන විට පවාරණ දවසේ බුදුරජාණන් වහන්සේගේ තවත් ධර්මයක් අහලා චතු පටිසම්භිදා ඥාන සහිතව අරිහත් මාර්ග ඵල අවබෝධ කරා. චතු පටිසම්භිදා ඥාන සහිතව මාස 3ක් මුළුල්ලේ අභිධර්ම පිටකේ සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් කළා. සම්පූර්ණ සංසාර දුකෙන් අත මිදුණා. එතකොට පින්වතුනේ කල්පනා කරලා බලන්න, තිරිසංගත අහේතුක ප්‍රතිසන්ධිකයෝ වෙලා යම් ස්කන්ධ ආයතන මේ මුකුත් දන්නේ නැති අහේතුක තිරිසංගත සත්වයෝ වෙලා හුදෙක් මේ අභිධර්ම පිටකේ අභිධර්ම ශබ්දයේහි සිත පහදවාගත් කුසලය මේතරම් ඥානයකට උපනිශ්‍රේ වුණා නම් ඔබ අපි මිනිස්සු වෙච්ච ඔබ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන මේ ධර්මයේ හැකි සෑම අවස්ථාවකම සජ්ජායනා කරනව නම් මේ ධර්මයේ ටික ටික හරි ඉගෙන ගන්නට උනන්දු වෙනව නම් මේ ධර්මයේ සාකච්ඡා කිරීමෙහි යෙදෙනව නම් මෙන්න මේ දේවල් සිද්ධ කරන විට අපේ సంతානය තුල උපදින කුසල ජවන චිත්තුප්පාදවල හටගන්න ප්‍රඥාව අනාගතයෙහි මොනතරම් තියුණු ප්‍රඥාවකට උපනිශ්‍රේ වෙනවද කියන කාරණා පිටුමින් නිතරම අපි මෙනෙහි කරන්නට ඕන. ඒ නිසා ගැඹුරු ධර්මයේ ඉගෙන ගන්නකොට නොතේරුණත් සිත පසුබසින්නට ඉඩ දෙන්නේ නැතුව නැවත නැවත සිත උත්සාහ කරගෙන ඒ ධර්මයේ යෙදුනොත් ඒකෙන් අපිට අනාගතයේ තියුණු ප්‍රඥාව ලබා ගන්න විශාල උපනිශ්‍රේ ශක්තියක් අපේ චිත්තසංතානවල ගොඩ නැගෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක්වත් අපතේ යන දෙයක් නෙවෙයි කියන කාරණාවත් අපි මතක තියාගන්නට ඕන. එහෙමනම් අපි පසුගිය දවසේදී සහජාත ප්‍රත්‍ය පිළිබඳව ධර්ම කරුණු ටිකක් කතා කරා. අපි ඒක එතනින් අවසන් කරනවා. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ගැන. එතෙන්දී ප්‍රත්‍ය නිර්දේශ වාරයේ අඤ්ඤමඤ්ඤ පච්චයෝති අඤ්ඤමඤ්ඤ පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේ නිද්දේශය මෙසේය. ඒකේ වාක්‍ය තුනයි තියෙන්නේ. පළවෙනි වාක්‍යය තමයි චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. දෙවෙනි වාක්‍යය චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. තුන්වෙනි වාක්‍යය ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. මේ වාක්‍ය තුන තමයි තියෙන්නේ. එතෙන්දී අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ තමන් උපදිනකොට තමන්ගේ ඉපදීමම අනිත් ධර්මයන්ගේ ඉපදීමටත් උපකාර කරනවා. ඒ ගමන්ම තමන්ගේ ඉපදීමම අනිත් ධර්මයන්ගේ ඉපදීමෙන් තමනුත් උපකාර ලබනවා. තමන් අනිත් ධර්මයන්ට උපකාර කරන ගමන්ම අනිත් ධර්මයන්ගේ උපකාරයද තමන්ගේ ඉපදීමට සහ පැවැත්මට උපකාර කරන ගතිය තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒකට හරියට උපමාවක් කියනකොට බොහෝ පොත්වල තියෙන උපමාවක් තමයි අපි කණු තුනක් පොළවේ කණු තුනක් තියලා ඒ කණු තුනේ උඩ කෙළවර මෙහෙම හේතු කළ තිබුණොත් මේ කණු තුන පෙරලෙන්නේ නැතුව රැඳිල පවතින්නේ, එක කණුවක් රැඳිල පවතින්නේ අනිත් කණු දෙක තමන්ට හේතු වෙලා තියෙන නිසා. ඒ වගේම අනිත් ලී දෙක රැඳිල පවතින්නේ මේ එක කණුව තමන්ට හේතු වෙලා තියෙන නිසා. අන්න ඒ වගේ එකට හටගන්න නාම රූප ධර්ම සමූහයේ එක ධර්මයක් අනිත් ධර්මයන්ගේ ඉපදීමට උපකාර කරන ගමන්ම අනිත් ධර්මයන්ගේ උපකාරයද ලැබමින් තමන් උපදින ස්වභාවයට තමයි අන්‍යමන්නේ ප්‍රත්‍යශක්තිය කියලා කිව්වේ. උපමාව තමයි කණු තුනක් පොළවේ එකිනෙකට හේතු කළ තිබුණොත් ඒ එක කණුවක් හේතු වෙලා බිමට වැටෙන්නේ නැතුව පවතින අනිත් කණු දෙකේ උපකාරය නිසා. එතකොට තමනුත් අනිත් කණු දෙකට නොවැටී සිටීමට උපකාර කරන ගමන්ම තමන් නොවැටී සිටින්නේ අනිත් කණු දෙක තමන්ට හේතු වෙලා තියෙන නිසා. අන්න ඒ වගේ එකට හටගන්න නාම රූප ධර්ම සමූහය තමන්ගේ හටගැනීම අනිත් නාම රූප ධර්මයන්ගේ හටගැනීමට උපකාර කරන ගමන්ම අනිත් නාම රූප ධර්මයන්ගේ උපකාරයත් තමන්ගේ හටගැනීමට ලබා ගනිමින් ප්‍රත්‍ය වීමට තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. අපි ඒකට පාලි වාක්‍ය විස්තර කරගත්තොත් චත්තාරෝ කන්දා අරූපිනෝ චත්තාරෝ කන්දා අරූපිනෝ චත්තාරෝ කන්ද අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. මේ තමයි පළවෙනි වාක්‍යය. චත්තාරෝ කන්ද අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. එතකොට මේකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් වෙන වාක්‍ය වෙල නම් ප්‍රත්‍ය ඊළඟට ප්‍රත්‍යෝත්පන්න ඊළඟට ප්‍රත්‍ය ශක්තිය මේ විදිහට වාක්‍ය කොටස් තුනකට බෙදන්න පුළුවන්කම තිබුණා. ප්‍රත්‍ය ධර්ම මුලින්ම සඳහන් වුණා, ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඊළඟට සඳහන් වුණා, ඊළඟට ප්‍රත්‍ය ශක්තිය සඳහන් වුණේ. එතකොට මේ ප්‍රත්‍ය පඨමා විභක්තියෙන් තියෙන්නේ බොහෝ වෙලාවට, ප්‍රත්‍යෝත්පන්න චතුත්ථි විභක්තියෙන් තියෙන්නේ බොහෝ වෙලාවට, ප්‍රත්‍ය ශක්තිය තතියා විභක්තියෙන් තියෙන්නේ බොහෝ වෙලාවට. සාමාන්‍ය පဋාණ දේශනා පාළිය ගත්තයින් පස්සේ මේ විදිහට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය කියලා කොටස් තුනකට බෙදෙන්න පුළුවන්. නමුත් මේ අන්‍යමන්නේ ප්‍රත්‍ය ගත්තහම මේ චත්තාරෝ කන්දා අරූපිනෝ කියන්නේ ප්‍රත්‍ය ධර්මය. අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියලා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. එතකොට ඒකේ ප්‍රත්‍යෝත්පන්න කියන එක ඍජුව දක්වලා නැහැ. එතෙන්දි ප්‍රත්‍යෝත්පන්න කියන එක අඤ්ඤමඤ්ඤං කියලා ගන්න ඕනේ. ඔවුනොවුන්ට. අරූපී ස්කන්ධ හතර දෙනා අඤ්ඤමඤ්ඤං ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියලා අඤ්ඤමඤ්ඤං කියන කියලා මේ ප්‍රත්‍යෝත්පන්න කොටස ආද්‍යආහාරයෙන් අපි ගන්නට ඕන. චත්තාරෝ කන්ද අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ අරූපී ස්කන්ධ හතර දෙනා ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි මේක අදහස. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි මේ ධර්මය දේශනා කරමින් ඉන්නවා, මේ පින්වතුන් ධර්මය අසමින් ඉන්නවා. එතකොට මේ ධර්මය දේශනා කරන විට, මේ පින්වතුන් ධර්මය අහගෙන ඉන්න විට, මේ ධර්ම කරුණු සම්බන්ධව මේ පින්වතුන්ගේ సంతානය තුළ අපි හිතමු සෝමනස්ස සාගත ඥාන සම්පයුත් අසංකාරික සිත උපදිනවා කියලා ගත්තොත්, මේ සිත සමග සෝමනස්ස සාගත ඥාන සම්පයුත් අසංකාරික සිත උපදිනව නම් ඒ වෙලාවේ මේ සිත සමග තවත් චෛතසික ධර්ම 33ක් හට ගන්නවා. ඒ චෛතසික ධර්ම 33 තමයි අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාරණ චෛතසික 19යි, ප්‍රඥාවයි. එතකොට චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා කියන්නේ අරූපී ස්කන්ධයෝ සතර දෙනා. එතකොට මේ නාම ධර්ම පුඤ්ජය අපි නිතරම දැන් කතා කරා. මේ චෛතසික 33 අතරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය, සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය, ඊතුරු චෛතසික 31 සංකාර ස්කන්ධය, මේ සිත කියන ධර්මය විඥාන ස්කන්ධය. එතකොට සෑම චිත්තුප්පාදයකම මේ විදියට නාමස්කන්ධ හතරක් තියෙනවා. නාමස්කන්ධ හතරක් තියෙනවා. මේ නාමස්කන්ධ හතර ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ මේ අරූපී ධර්ම පුඤ්ජය අපේ సంతානයේ ඉපදෙනකොට පස්ස කියන එක ධර්මය තමන් හටගනිමින්ම අනිත් ධර්ම 33 සිත සහ අනිත් චෛතසික 32 කියන මේ අනිත් ධර්ම 33 හට ගැනීමටත් උපකාර කරනවා. ඒ වගේම අනිත් ධර්ම 33 උපකාරය ලැබගෙන තමයි පස්ස කියන ධර්මය තමන් හටගන්නෙත්. දැන් වේදනාව කියන ධර්මය ගත්තොත් මේ වේදනාව කියන ධර්මය හටගනිමින් අනිත් ධර්ම 33ටත් හට ගැනීමට උපකාර කරනවා. ඒ වගේම තමන් හටගන්නේ තමන්ගේ බලයෙන් නෙවෙයි, අනිත් ධර්ම 33 උපකාරය ලබාගෙන. අර කණු තුන එකට පිහිටලා තිනවා වගේ. එතකොට මෙන්න මේ විදියට සෑම චිත්තුප්පාදයකම තියෙන චිත්තචෛතසික ධර්ම එක ධර්මයක් අනිත් ධර්මයන්ගේ හට ගැනීමට උපකාර කරමින්ම තමනුත් අනිත් ධර්මයන්ගේ උපකාරය ලබමින් හටගන්න ස්වභාවයට තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන චත්තාරෝ කන්දා අරූපිනෝ කියන එකෙන් චිත්තුප්පාද 89ම ගන්නවා. චිත්තුප්පාද 89ම ගන්නවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශක්තිය ලබන්නේ නැතුව හටගන්න කිසිඳු සිතක් කිසිඳු චෛතසිකයක් නැහැ. සත්ව సంతානය තුල උපදින සියලුම ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කාලවල හටගන්න සෑම චිත්තුප්පාදයක්ම මේ විදියට ඒ චිත්තුප්පාදයේ තුල තියෙන ධර්ම ඔවුනොවුන් තමන්ගේ හට ගැනීම අනිත් ධර්මයන්ගේ හට ගැනීමට සහ අනිත් ධර්මයන්ගේ හට ගැනීමේ උපකාරය තමන් ලැබෙමින් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙමින් තමයි හටගන්නේ. එතකොට චත්තාරෝ කන්දාරූපිනෝ කියන්නේ චිත්තුප්පාද 89ට. එතකොට එක එක චිත්තුප්පාදයක් ගානේ නාමස්කන්ධ හතර තියෙනවා. එතකොට මේක ලෝක වශයෙන් ගත්තාම සිත උපදින සෑම ලෝකෙකම මේ කාරණා විද්‍යමාන වෙනවා. අරූපාවචර ලෝකෙත් මේ විදියට ප්‍රත්‍ය වෙනවා. පංචවෝකාර ලෝකෙත් මේ විදියට ප්‍රත්‍ය වෙනවා. මේක නැති එක ලෝකයයි තියෙන්නේ අසඤ්ඤ සත්ව ලෝකේ විතරයි. මොකද අසඤ්ඤ සත්ව ලෝකේ චිත්තුප්පාද නැති නිසා. දෙවෙනි පාඨය තමයි චත්තාරෝ මහා භූතා. චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියන එක තමයි දෙවෙනි පාඨය. එතෙන්දි චත්තාරෝ මහා භූතා කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ භූත රූප තුන. පඨවි ආපෝ තේජෝ වායෝ මේ භූත රූප තුනට තමයි චත්තාරෝ මහා භූතා කියලා කියන්නේ. මේ භූත රූප තුන අඤ්ඤමඤ්ඤං ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. ඔවුනොවුන්ට උපකාර වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට සෑම රූප කලාපයකම අපි පဋාණේ ඉගෙන ගන්නකොට රූප ටික කොටස් 7කට බෙදාගත්තා. ඒ තමයි ප්‍රතිසන්දි කර්මජ රූප, චිත්තජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා අපි රූප 28 වෙන කොටස් 7කට බෙදාගත්තා. ඒ සෑම කොටසකම තියෙන සතර මහා ධාතුව එක ධාතුවක් අනිත් ධාතු තුනට හට ගැනීමට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ධාතු තුන තමන්ගේ හට ගැනීමට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට සෑම රූප කලාපයකම තියෙන සතර මහා ධාතුව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එතකොට ඒ කාරණා තමයි මේ දෙවෙනි වාක්‍යයෙන් කිව්වේ. මේක පංචවෝකාර ලෝකේ සහ අසඤ්ඤ සත්ත්ව භූමියේ කියන මේ දෙකේම තියෙනවා. අරූපාවචර ලෝකේ මේක විද්‍යමාන වෙන්නේ නැහැ. අරූපාවචර ලෝකේ රූප ධර්ම නැති නිසා. ඒ වගේම ඒ කියන්නේ සත්ව సంతානේ දැන් රූප પરම්පරාව ගත්තයින් පස්සේ අජ්ජත් సంతානය බහිද්දා సంతානය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අජ්ජත් රූප సంతානය කියලා කියන්නේ සත්ව ශරීරවලට. සත්ව ශරීරවලට කියනවා අජ්ජත් රූප సంతානය කියලා. සත්ව సంతානවලින් බාහිර තියෙන පොළව, පර්වත, ගංගා, ඇලදොල, නිව, ගොඩනැගිලි මේ බාහිර දේවල් වලට කියනවා බහිද්දා సంతානය කියලා. එතකොට මේ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චෝ කියන එක මේ අජ්ජත් රූප సంతාන සහ බහිද්දා රූප సంతාන කියන මේ රූප පුඤ්ජ දෙකේම සමානව විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ බාහිර රූපත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සත්ව ශරීර තුල තියෙන සතර මහා ධාතුවත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි ඒකේ අදහස. ඊළඟ තුන්වෙනි පාඨය තමයි ඔක්කන්තික්ඛනේ. ඔක්කන්තික්ඛනේ. ඔක්කන්තික්ඛනේ නාම රූපං. ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. මේක තමයි තුන්වෙනි වාක්‍යය. මෙතන ඔක්කන්තික්කනේ කියන්නේ සහජාත ප්‍රත්‍යේදි කතා කරා වගේම ප්‍රතිසන්දි අවස්ථාවේ. ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවේ නාම රූපං. නාම රූප කියන දෙක ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එතකොට මේ කාරණාව ලැබෙන්නේ පංචවෝකාර ලෝකේ. පංචවෝකාර ප්‍රතිසන්දි සිත් තියෙනවා 15ක්. ඒ තමයි මහා විපාක සිත් 8යි, අහේතුක ප්‍රතිසන්දි සිත් 2යි, රූපාවචර ප්‍රතිසන්දි සිත් 5යි කියන සිත් 15. ඒවයි යෙදෙන චෛතසික 35යි. මෙන්න මේවට කියනවා පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ කියලා. පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි චිත්තුප්පාද 15ට. මෙතන රූපං කියලා කියන්නේ හදය රූපයට පමණයි. හදේ රූපයට පමණයි. එතකොට මේ ප්‍රතිසන්දි චිත්තුප්පාදය සහ හදේ රූපය කියන එක ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට පංචවෝකාර භවෙහි ප්‍රතිසන්දි චිත්තුප්පාදයක් හටගන්න සෑම අවස්ථාවකම සුදුසු පරිදි කර්මජ රූප කොටසක් හටගන්නවා. ඒ කර්මජ රූප සමූහය අතර තියෙන මේ හදේ රූපය කියන එක නිස්සය කරගෙන තමයි ප්‍රතිසන්දි සිත හටගන්නේ. සාමාන්‍යයෙන් සිත කියන එක සහජාත වස්තු රූපයක් ඇසුරු කරගෙන උපදින එකම අවස්ථාව තමයි මේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවේ. සිත කියන එක තමන් සමගම උපදින වස්තු රූපය ඇසුරු කරගෙන උපදින එකම අවස්ථාවයි අපේ ජීවිතය තුළ තියෙන්නේ. ඒ තමයි මේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාව. ඒ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවේදී මේ ප්‍රතිසන්දි චිත්තුප්පාදයේ හදේ වස්තු රූපයට තමන් සමග හට ගැනීමට උපකාර කරනවා. ඒ වගේම හදේ රූපයත් ප්‍රතිසන්දි චිත්තුප්පාදයේ හට ගැනීමට උපකාර කරනවා. එතකොට හදේ රූපය ප්‍රතිසන්දි චිත්තුප්පාදයේ උපකාරය ලැබමින් තමන් හටගන්නේ. ඒ වගේම තමන් අනිත් පැත්තට ප්‍රතිසන්දි චිත්තුප්පාදයට උපකාර කරනවා. ප්‍රතිසන්දි චිත්ත උපාදයට හදේ රූපේ උපකාරය ලැබමින් හටගෙන හදේ රූපයට නැවත උපකාර කරනවා. ඔවුනොවුන්ට උපකාර කරනවා කියන්නේ ඒකයි. එතකොට මෙතෙන්දී දැන් සහජාත ප්‍රත්‍ය ගත්තහම සහජාත ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මවල සමහර අවස්ථාවල වෙනසක් තිබුණා. දැන් චිත්ත චෛතසික ධර්ම චිත්තජ රූපවලට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතෙන්දී චිත්තජ රූප සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න විතරයි වෙන්නේ. සහජාත ප්‍රත්‍ය උනේ නැහැ. නමුත් මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේදී එහෙම නෙවෙයි. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේදී ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න මේ දෙකම වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ තියෙන සියලුම ධර්ම ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එතකොට ප්‍රත්‍ය වෙන්නේ තමන් අනිත් ධර්මයක හට ගැනීමට පැවතීමට උපකාර කරන නිසා ප්‍රත්‍ය වෙනවා. අනිත් ධර්මයන්ගේ උපකාරය තමන් ලබාගෙන තමන් හට ගන්න පවති නිසා ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එතකොට පරමාර්ථ වශයෙන් ගන්නකොට චිත්තුප්පාද 89. මේක චෛතසික ගත්තොත් චෛතසික 52යි. මේ චිත්තුප්පාද 89 සෑම ධර්මයක්ම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. අපි උදාහරණයක් විදිහට චක්කු විඥාන චිත්තුප්පාදේ අරගෙන විස්තර කෙරුවොත් සිත තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍රිය මානසිකාර මේ තමයි චක්කු විඥාන චිත්තුප්පාදය. දිපංච විඥාණයම එහෙමයි. ඒවයි සිත තමයි වෙනස් වෙන්නේ. දැන් මෙතන චක්කු විඥාණය නම් සිත, මේ චක්කු විඥාන චිත්තුප්පාදය. මෙතන සෝත විඥාණය නම් සිත, සෝත විඥාන චිත්තුප්පාදය. ගාන විඥාණය නම් මෙතන සිත, ගාන විඥාන චිත්තුප්පාදය. එතකොට දිපංච විඥාණයම චිත්තුප්පාදය මේ විදිහට තමයි ලැබෙන්නේ. චෛතසික සමානයි. එතෙන්දී ප්‍රත්‍ය දැන් මේ සියලුම ධර්ම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එතකොට අපි කියවනේ ප්‍රත්‍ය කියන්නේ එකක්, ප්‍රත්‍යෝත්පන්න කියන්නේ තව එකක් කියලා. ඒ දෙක දෙකක් වෙන්නේ නැහැ. ශුඤ්ඤෝ ඵලේන හේතු ඵලම්පිතං ශුඤ්ඤං හේතුණා. එතකොට හේතුෙහි ඵලය නැත, ඵලයෙහි හේතුව නැත. හේතුෙහි ඵලය නැත, ඵලයෙහි හේතුව නැත. එතකොට මෙතෙන්දිත් ඒ නියාම ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදේ එක එක නාම ධර්මයක් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. කොහොමද ඒ වෙන්නේ? මෙන්න මේ විදියට. මේ සිත කියන ධර්මය ගත්තහම, මේ සිත කියන ධර්මය ගත්තහම මේ සිත මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා කියන පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික හතට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ සිත කියන ධර්මය මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් උපකාර කරන නිසා මේකට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. මේ සිත කියන ධර්මය සිත සමග හටගත් චෛතසික ධර්මවලට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් උපකාර කරන නිසා මේක සිත කියන ධර්මයේ ප්‍රත්‍ය චෛතසික හත් දෙනා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යෝත්පන්න. එතකොට ඊළඟට මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත් දෙනා නැවත ප්‍රත්‍ය වෙනවා, සිත ප්‍රත්‍යෝත්පන්න වෙනවා. මේ චෛතසික හත් දෙනා සිතට උපකාර කරන නිසා, සිත කියන එක හටගන්නේ චෛතසික හත් දෙනාගේ ප්‍රත්‍යශක්තිය නිසා. එතකොට චෛතසික හත් දෙනා ප්‍රත්‍ය කියලා ගත්තාම සිත කියන එක තමයි ප්‍රත්‍යෝත්පන්න. එතකොට එතෙන්දිත් මේක ප්‍රත්‍ය නම් මේක ප්‍රත්‍යෝත්පන්න. මේක ප්‍රත්‍යවෙන අවස්ථාවෙහි මේක ප්‍රත්‍යවෙන්නේ නැහැ. මේක ප්‍රත්‍යවෙන අවස්ථාවෙහි මේක ප්‍රත්‍යවෙන්නේ නැහැ. ඒක අර කලින් දවසක කියපු උපමාව වගේ මේ විදියට ගත්තොත් දැන් මෙතන කාන්තාව 3 දෙනෙක් ඉන්නේ. මේ පළවෙනි කාන්තාවට ලැබෙනව දුවක්. මේ පළවෙනි කාන්තාවට ලැබෙනව දුවක්. ඊළඟට මේ දෙවෙනි කාන්තාවට තවත් දුවක් ලැබෙනවා. එතකොට මේ දෙවෙනි කාන්තාවට දුව කියන විවහාරය කරනවා මේ පළවෙනි කාන්තාවට සාපේක්ෂව. ඒ කියන්නේ පළවෙනි කාන්තාවගෙන් ඉපදිච්ච නිසා දෙවෙනි කාන්තාවට දුව කියන විවහාරය කරනවා. හැබැයි මේ දෙවෙනි කාන්තාවගෙන් බිහිවෙච්ච තුන්වෙනි කාන්තාවට සාපේක්ෂව මේ දෙවෙනි කාන්තාවටම අම්මා කියන විවහාරය කරනවා. අම්මා කියන විවහාරය කරනවා. එතකොට මේ දෙවෙනි කාන්තාව පළවෙනි කාන්තාවගෙන් බිහිවෙච්ච නිසා පළවෙනි කාන්තාවගේ උපකාරය ලැබලා හටගත්ත නිසා දුව කියන විවහාරය කරනවා. නැවත මේ දෙවෙනි කාන්තාව තවත් දුවක් බිහි කරපු නිසා ඒ දෙවෙනි කාන්තාවටම විවහාර කරනවා අම්මා කියලා. හැබැයි අවස්ථා දෙකක්. එතකොට දුව කියන තැන අම්මා නැහැ. අම්මා කියන තැන දුවත් නැහැ. මෙයාට දුව කියලා කියන්නේ පළවෙනි කාන්තාවගෙන් බිහිවෙච්ච නිසා පළවෙනි කාන්තාවගේ උපකාරය ලැබපු නිසා තමයි දුව කියන්නේ. එතකොට මෙයාට අම්මා කියන්නේ තුන්වෙනි කාන්තාව බිහි කරපු නිසා තමයි මෙයාට අම්මා කියලා කියන්නේ. එතකොට පළවෙනි කාන්තාවට සාපේක්ෂව මෙයා කෙරෙහි අම්මා කෙනෙක් නැහැ. දුවක් පමණයි. දෙවෙනි කාන්තාවට සාපේක්ෂව මෙතන දුවෙක් නැහැ. අම්මා කෙනෙක් පමණයි. අන්න ඒ වගේ තමයි සිත ප්‍රත්‍ය වෙන කල්ලි ඊතුරු ධර්ම ප්‍රත්‍යෝත්පන්න. ඊතුරු ධර්ම ප්‍රත්‍ය වෙන කල්ලි සිත ප්‍රත්‍යෝත්පන්න ධර්ම. එතකොට ඒක දෙකක්. හැබැයි එක චිත්තක්ෂණයේ තුල තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒක පරමාර්ථ ධර්මයන්ගේ ශක්තිය. එතකොට මේ විදියට චිත්තුප්පාද 89ම ක්‍රමය මෙහෙමයි. දැන් පස්ස චෛතසිකේ ගත්තොත් පස්ස චෛතසිකේ ප්‍රත්‍ය ඉතුරු චෛතසික සහ සිත කියන නාම ධර්ම හත දෙනා ප්‍රත්‍යෝත්පන්න. එතකොට ඉතුරු සිත සහ චෛතසික හය දෙනාගේ උපකාරය ලබන නිසා ඒව ප්‍රත්‍ය වෙන කල්ලි පස්ස කියන එක ප්‍රත්‍යෝත්පන්න. එතකොට මේ විදිහට තමයි චිත්තුප්පාද 89ම ක්‍රියාකාරීත්වේ. එතකොට චිත්තුප්පාද 89 තියෙන සෑම ධර්මයක්ම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. ඒ වගේම තමයි මහා භූත හතර ගත්තහම පඨවි තේජෝ වායෝ ආපෝ. මේ මහා භූත හතර ගත්තහම එහෙමයි සියලුම මහා භූත අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. ඒක වෙන්නේ කොහමද? මේ පඨවිය ප්‍රත්‍ය වෙන කල්හි මේ තුන් දෙනා ප්‍රත්‍යෝත්පන්න. ඒ වගේම මේ තුන් දෙනාගේ උපකාරය පඨවි ධාතුව ලැබෙන නිසා මේ තුන් දෙනාට සාපේක්ෂව පඨවි ධාතුව ප්‍රත්‍යෝත්පන්න. ඒ වගේම තමයි තේජෝ ධාතුව ප්‍රත්‍ය වුණොත් ඉතුරු තුන් දෙනා තමයි ප්‍රත්‍යෝත්පන්න. ඉතුරු තුන් දෙනා ප්‍රත්‍ය වෙන කල්ලි තේජෝ ධාතුව තමයි ප්‍රත්‍යෝත්පන්න. එතකොට ප්‍රත්‍යයි ප්‍රත්‍යෝත්පන්නයි හැම වෙලාවෙම දෙකක්. හැබැයි එකම නම ලබනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය කියන නමත් ලබනවා ප්‍රත්‍යෝත්පන්න කියන නමත් ලබනවා. එතකොට සියලුම මහා භූත අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යත් වෙනවා ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. ඊළඟට ප්‍රතිසන්දි පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හතර. පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හතර. 15 කිව්වේ මහා විපාකටයි අහේතුක ප්‍රතිසන්දි යුගලයයි රූපාවචර විපාකසිත් පහයි. මේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හතරයි හදය රූපයයි කියන දෙක. හදය රූපය පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට උපකාර කරන නිසා මේක ප්‍රත්‍ය මේක ප්‍රත්‍යෝත්පන්න. නැවත මේ ප්‍රතිසන්දි නාමස්කන්ධ හතර දෙනා හදය රූපේ හට ගැනීමට උපකාර කරන නිසා මේක ප්‍රත්‍යෝත්පන්න. එතකොට එතෙන්දී හදේ රූපයත් ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. ප්‍රතිසන්දි නාමස්කන්ධ හතර ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එතකොට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේදී ප්‍රත්‍යයි ප්‍රත්‍යෝත් සියලුම ධර්ම ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. සහජාත ප්‍රත්‍යේදී එහෙම නෙවෙයි. එතකොට සහජාත ප්‍රත්‍යේදී සහ මේ වාක්‍ය තුනේම සමානත්වයක් තිබුණා. දැන් සහජාත ප්‍රත්‍යේදී තිබ්බා චත්තාරෝකන්ද ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලා. දැන් මේකෙදි තිබුණා චත්තාරෝකන්ද ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. එතන ධර්ම සමානයි. හැබැයි මේකේ ශක්තිය දෙකක්. දැන් සහජාත ප්‍රත්‍ය කියලා කියන්නේ අනිත් ධර්මයන්ගේ හට ගැනීමට තමන් එකට ඉපදීම් වශයෙන් උපකාර කරන ස්වභාවය තමයි සහජාත කියලා කියන්නේ. අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ තමන් අනිත් ධර්මයන්ගේ උපකාරය ලබාගෙන හටගන්න ගමන් නැවත තමන් අනිත් ධර්මයන්ගේ හට ගැනීමට උපකාර කරන ස්වභාවය තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. මේ දෙක ශක්ති දෙකක්. එතෙන්දී අපි පඤ්ඤා වාරයට උදාහරණයක් විදියට ගත්තොත් විස්තර කරපු කරුණුමයි මුලින්ම කුසලෝ ධම්මෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේන අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. මේ ප්‍රත්‍යෝත්පන්න ඊළඟට අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. කුසලෝ ධම්මෝ කුසල ධර්මය කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. මේ තමයි විදි පාළිය. ඊළඟට අනුවාද පාළිය කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං කන්දානං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ද්වේ කන්දා ද්වින්නං කන්දානං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. එතකොට කුසලෝ ධම්මෝ කුසල ධර්මය කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් උපකාරක වේ. කුසලෝ ඒකෝ කන්දෝ. එතකොට පဋාණයේදී ස්කන්ධ ක්‍රමයට තමයි ප්‍රත්‍ය වීම දක්වන්නේ. කුසල එක ස්කන්ධයක් ඉතිරි ස්කන්ධ තුනට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. තයෝ කන්දා ස්කන්ධ තුනක් ඉතිරි එක ස්කන්ධයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ස්කන්ධ දෙකක් ඉතිරි ස්කන්ධ දෙකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ කුසලෝ ධම්මෝ කියලා කියන්නේ කුසල චිත්තුප්පාද 21. සෑම කුසල චිත්තුප්පාදයක් හටගන්න අවස්ථාවෙ මේ විදියට එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනට සහ අනිත් ස්කන්ධ තුන එක ස්කන්ධයට ප්‍රත්‍ය වෙනවා. ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට සහ අනිත් ස්කන්ධ දෙක තමන්ට ප්‍රත්‍ය වෙනවා. කුසල චිත්තුප්පාද 21 කිව්වේ මහා කුසල සිත් 8යි, රූපාවචර කුසල සිත් 5යි, අරූපාවචර කුසල සිත් 4යි, ලෝකෝත්තර කුසල සිත් 4යි. එතකොට මේ කුසල චිත්තුප්පාද 21 සෑම අවස්ථාවකම උපදින සෑම අවස්ථාවකම සෑම ලෝකයකදීම මේ විදියට ප්‍රත්‍ය වෙලා තමයි උපදින්නේ. ඊළඟට මේකම තමයි මෙතෙන්ට අයන්නක් එකතු කෙරුවොත් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. අකුසල ධර්මය අකුසල ධර්මයකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. මෙතෙන්ට අයන්නක් එකතු කරාම අකුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. තයෝ කන්දා ඒකස්ස කන්දා සංඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ද්වේ කන්දා දුන්නං කන්දා නම් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. එතකොට අකුසල ධර්මය අකුසල ධර්මයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යේනවා. අකුසල එක ස්කන්ධයක් තුනකට, තුනක් එකකට, දෙකක් දෙකකට ආදි වශයෙන් ප්‍රත්‍යේනවා. එතෙන්දි වෙනස් වෙන්නේ මේ පරමාර්ථ ධර්ම ටික වෙනස් වෙනවා. එතෙන්දි එන්නේ අකුසල චිත්තුප්පාද 12. ලෝභ මූලික 8යි, ద్వේෂ මූලික 2යි, මෝහ මූලික 2යි කියන අකුසල චිත්තුප්පාද 12 සහ ඒවයි යෙදෙන චෛතසික 27ක් තියෙනවා. චිත්තුප්පාද විදිහට ගත්තාම සිත සහ චෛතසික. අකුසල චිත්තුප්පාද 12 හටගන්න සෑම අවස්ථාවකම දැන් අපි යම් යම් දේවල් වලට ඇලෙනව නම් ඒ ඇලෙනව කියන්නේ අපේ సంతානිය තුල ලෝභ මූල චිත්තුප්පාදයක් හටගන්නව කියන එකයි. එතකොට ලෝභ මූල චිත්තුප්පාදයක් හටගන්න සෑම වෙලාවකම මේ විදියට ඕනෝන් අන්‍යමන්‍ය ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඊට පස්සේ අපි මොකකට හරි ගැටෙනව නම් නොරුස්සන ස්වභාවයක් ඇති වෙනව නම් ද්වේෂ මූලික සිත් හටගන්න සෑම අවස්ථාවකම මේ විදියට ඕනෝන්ගේ උපකාරයෙන් තමයි ඒව හටගන්නේ. මෝහ මූලික සිතුත් එහෙමයි. ඊළඟට විපාක සිත් සහ ක්‍රියා සිත් ගත්තහම අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. විපාක අභ්‍යාකතෝ ක්‍රියා අභ්‍යාකතෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං. විපාක අභ්‍යාගතෝ කිරියා අභ්‍යාගතෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ද්වේ කන්දා ද්වින්නම් කන්දානං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. එතකොට අභ්‍යාගත චිත්තුප්පාද කියන්නේ විපාක සිත් සහ ක්‍රියා සිත් වලට. විපාක සිත් සියල්ලම 36යි. කාමාවචර විපාක සිත් 23යි. රූපාවචර විපාක සිත් 5යි, අරූපාවචර විපාක සිත් 4යි, ලෝකෝත්තර විපාක සිත් 4යි. කාමාවචර විපාක සිත් 23යි, රූපාවචර විපාක සිත් 5යි, අරූපාවචර විපාක සිත් 4යි, ලෝකෝත්තර විපාක සිත් 4යි. විපාක චිත්තුප්පාද සියල්ලම 36යි. ඊළඟට ක්‍රියා චිත්තුප්පාද සියල්ලම 20යි. කාමාවචර ක්‍රියා සිත් 11යි, මහා ක්‍රියා සිත් 8යි, ආවර්ජන සිත් 2යි, සෝමනස්ස සහගත හසිත උප්පාදයයි. කාමාවචර ක්‍රියා සිත් 11යි, රූපාවචර ක්‍රියා සිත් 5යි, අරූපාවචර ක්‍රියා සිත් 4යි. ලෝකෝත්තර ක්‍රියා සිත් නැහැ. එතකොට ලෝකෝත්තර ක්‍රියා සිත් නැහැ කිව්වම ඒකෙන් කියන්නේ රහතන් වහන්සේට ක්‍රියා සිත් නැහැ කියන එක නෙවෙයි, ලෝකෝත්තර භූමිය කියන එකේ ක්‍රියා සිත් නැහැ කියන එකයි. ලෝකෝත්තර භූමිය කියන එකෙන් ගන්නේ ලෝකෝත්තර සිත් 8යි, ඒවයි යෙදෙන චෛතසික 36යි, නිවනයි කියන මෙන්න මේ ධර්ම ටිකට තමයි ලෝකෝත්තර භූමිය කියන්නේ. එහෙම නැතුව සත්වේකුට පුද්ගලයෙකුට නෙවෙයි. රහතන් වහන්සේට ලෝකෝත්තර භූමිය කියන්නේ නැහැ. මේ ලෝකෝත්තර සිත් 8යි, ඒවයි යෙදෙන චෛතසික 36යි, නිවනයි කියන මෙන්න මේ ධර්ම සමූහයට තමයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. එතකොට ලෝකෝත්තර භූමියේ ක්‍රියාසිට නැහැ. එතකොට ලෝකෝත්තර භූමිය කියන්නේ දැන් අනිත්‍ය වගේ අවකාශ, දැන් කාමාවචර භූමිය කිව්වම අවකාශයක් තියෙනවා. මේ ලෝකෝත්තර භූමිය කියන්නේ එහෙම අවකාශ භූමියක් නෙවෙයි, අවස්ථා භූමියක්. ලෝකෝත්තර භූමිය කියන්නේ අවස්ථා භූමියක්. සත්වය පත් වෙන්න අවු එක්තරා අවස්ථාවකට තමයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. එතකොට සත්වයා තුල මාර්ගඵල චිත්තුප්පාද හට ගන්න අවස්ථාවේ ඒ මාර්ගඵල චිත්තුප්පාදයන්ට තමයි කියන්නේ ලෝකෝත්තර භූමිය කියලා. නිවනත් ඇතුළත්ව ඒක සත්වයන් පත් වෙන අවස්ථා භූමියක්. මේකට කාමාවචර ලෝකෙ පත් වෙන්නත් පුළුවන්, රූපාවචර ලෝකෙ පත් වෙන්නත් පුළුවන්, අරූපාවචර ලෝකෙ පත් වෙන්නත් පුළුවන්. මේ ලෝකෝත්තර භූමියට පත් වෙන බැරි භූමි දෙකක් තියෙනවා. ඒ තමයි අසඤ්ඤ සත්ව භූමිය සහ අපාය භූමිය. අපාය භූමියේදී අසඤ්ඤ සත්ව භූමියේ ඉන්න සත්වයකට ලෝකෝත්තර භූමියට පැමිණෙන්න හැකියාවක් නැහැ. ඉතුරු හැම භූමියකම මේකට පැමිණෙන්න පුළුවන්. එතකොට මේ විපාක චිත්තුප්පාද සහ ක්‍රියා චිත්තුප්පාද සහ විපාක චිත්තුප්පාද මේකෙන් ආවර්ජන සිද්දක කියන සිද්දක සිත පවතින දැන් මනෝද්වාර ආවජන සිත නම් සිත පවතින සෑම සත්වයකටම තියෙනවා. පංචද්වාර ආවජන සිත තියෙන්නේ පංචවෝකාරික සත්වයන්ට විතරයි. එතකොට පංචවෝකාරික සත්වයන්ට ආවර්ජන සිත් දෙක තියෙනවා සෑම සත්වයකටම. අරූපාවචර බ්‍රහ්මයන්ට තියෙන්නේ මනෝද්වාර ආවජන සිත පමණයි ආවර්ජන සිත් දෙකෙන්. ඉතිරි ක්‍රියා සිත් 18ම උපදින්නේ බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත කියන උතුමන් වහන්සේලාට පමණයි. එතකොට මේ ක්‍රියා චිත්ත උපාදයක් හෝ විපාක චිත්ත උපාදයක් හටගන්න වෙලාවෙත් අර කුසල් අකුසල් සිත් වලට කිව්වා වගේම එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ස්කන්ධ තුන එක ස්කන්ධයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ තමයි අභ්‍යාගත. ඊළඟට පටිසන්ධික්කණය ගත්තාම ප්‍රතිසන්ධි අවස්ථාවේ චිත්තුප්පාදයක් හටගන්නව නම් ඒක අනිවාර්යයෙන්ම විපාක චිත්තුප්පාදයක් පමණයි. ප්‍රතිසන්ධි අවස්ථාවේ චිත්තුප්පාදයක් හටගන්නව නම් ඒක අනිවාර්යයෙන්ම විපාක චිත්තුප්පාදයක් පමණයි. එතකොට ප්‍රතිසන්ධි අවස්ථාවේදී කුසල් අකුසල් ක්‍රියාසිත කවදාවත් හටගන්නේ නැහැ. ඒ නිසා පටිසන්ධික්කණේ විපාක අභ්‍යාගතෝ විපාක අභ්‍යාගතෝ ඒකෝ කන්දෝ පටිසන්ධික්කනේ විපාක අභ්‍යාගතෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් තින්නන්නම් කන්දානම් වත්තුස්සච අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. එතකොට ප්‍රතිසන්ධි අවස්ථාවේ ගත්තයින් පස්සේ එක ස්කන්ධයක් ස්කන්ධ තුනට සහ වස්තු රූපේට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට රූපවල නාම ධර්මයක් රූපයකට ප්‍රත්‍යවෙන් රූපයකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිසන්ධි සිතේ උපදින අවස්ථාවේ විතරයි. නාම ධර්මයක් රූපයකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේ උපදින වස්තු රූපයට පමණයි. එතකොට ස්කන්ධ තුනක් අනිත් ස්කන්ධයට සහ වස්තු රූපයට ප්‍රත්‍ය වෙනවා. තයෝ කන්දා ඒකස්ස කන්දස්ස වත්තුස්ස චඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. ද්වේකන්දා ද්වින්නම් කන්දානම් වත්තුස්ස චඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. මේ ඔක්කොම පටිසන්ධික්කනේ. නාම ධර්මයක් රූප ධර්මයකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ පටිසන්ධි අවස්ථාව විතරයි. ඒකත් හදේ වස්තු රූපයට පමණයි. සෙසු රූපයන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ප්‍රතිසන්ධි අවස්ථාවේ විපාක චිත්තුප්පාදයේ තියෙන එක ධර්මයක් අනිත් ධර්මවලට සහ වස්තු රූපයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. වස්තු රූපයත් ඒ ධර්මයන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ස්කන්ධ හතරම වස්තු රූපයට ප්‍රත්‍ය වෙනවා. කන්දා වත්තුස්ස කන්දා වත්තුස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. ප්‍රතිසන්ධි සම්පූර්ණ චිත්තුප්පාදේම වස්තු රූපයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. වත්තු කන්දානම් වස්තු රූපය සම්පූර්ණ ප්‍රතිසන්ධි චිත්තුප්පාදයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ওই තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පිළිබඳව පඤ්ඤාවාරයේ දැක්වෙන සමහර කරුණු. එහෙමනම් අපි අද දවසේදී අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධව ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද දවසේදීත් අපි හැමදෙනාම එකතු වෙලා බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙමිට නියමිත වෙලා තියෙන ඒ පරම ගම්භීර සූවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ යෙදුණා. මේ වගේම තම තමන් ඉගෙන ගැනීමෙන් නතර වෙන්නේ නැතුව තමන් දන්නා කියන අනිත් අයටත් මේ ධර්මයේ ඉගෙන ගැනීමෙහි සජ්ජායනා කිරීමෙහි මේ ධර්මයේ ජීවිතයට සමීප කර ගැනීමෙහි උනන්දු කරවීම සඳහා මේ හැම දිනාටම අවශ්‍ය ශක්තිය, ධෛර්යය, බලය, වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරන ගමන් අද වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනව හැම දිනාටම තෙරුවන් සරණයි.
බුද්ද සාසනං චිරන් තිට්ඨතු බුද්ද සාසනං චිරන් තිට්ඨතු බුද්ද සාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු